Honorable Jagat Kumara, please continue.
Garu Niyojakarak Sabhapathiwani, visheshayen mama kiyagena aave ape hitapu amathya Champika Ranakumarathuma me rata saubhagmiye wedabima kara nemei yamin tiyenne abhagye mudubima kara kiyana karanawa prakash kala. Etumala yahapalane namin ginapu aanduwa kale tamai me rata minisohuna kara janathawage anagathaye genichi. Etumalage aanduwa kale tamai me rate nabata yuddhayak nathi unath tassawadi biya athi wela me rata vishala marana bayakata jeevitha avadanamakata athi une. දෙතුන් සියක ජීවිත නැති වුණා විතරක් නෙමෙයි නැවත තස්වාදී බිය ඇති වෙන තත්ත්වයට පත්පත් කරේ එතුමාලාගේ ඒ සෞභාග්‍ය මත් අනාගත යහපාලන ආණ්ඩුව කාලේ. ඒ වගේම තමයි එතුමාලාගේ කාලේ මේ රටේ ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදයේ නිදහස දෙනවයි කියලා කිව්වට දිගින් දිගටම තිබුණේ මැතිවරණ කල් දාලා මේ රටේ ජනතාවගේ ප්‍රශ්න වලට විසඳුම් දෙන්නේ නැති කාල පරිච්ඡේදය. එතුමාලත් අවුරුදු ගණනාවක් තිස්සේ අයවැයල් ඉදිරිපත් කරා. හැබැයි අපි මුල් අයවැය පස්සේ හැම අයවැයක්ම ජනතා අපේක්ෂාවන් ඉෂ්ට වෙනවා නෙමෙයි දැක්කේ. එතුමාලා කියනවා රට බංකොලොත් භාවයට පත් කළේ නැහැ කියලා. හැබැයි මහදවල් මහ බැංකු මංකොල්ල කෑවේ එතුමාලා හිටපු ආණ්ඩුව ඇතු. එතුමාලා මී කියලා ඒවලට විරුද්ධව කතා කරේ නැහැ. ඒ මහ බැංකු මංකොල්ල කාපියක සාධාරණය කරන්න තමයි එදා සජිත් ප්‍රේමදාස මහත්තයා ළඟ හිටපු සමහර නියෝජිතව කතා බහ කළේ. ඒ වගේ මේ යහපාලනේ ඇයෝ තමයි අද මෙතන විපක්ෂ විදියට ඉඳගෙන ඉන්නේ. එහෙමනම් එතුමාලට අයිතිවාසිකමක් කියන්න බෑ මේ රටේ ජනතාවට මේ වෙලාවේ මේ රට බංකොලොත් කරන්න අපි උත්සාහ කරනවා කියලා. අපි මේ වසර ගණනාවක් තිස්සේ කරගෙන ගියේ මේ විනාශකාරී වැඩපිළිවෙල නවත්තලා අද ඉතාම නිවැරදිව අතිගරු ජනාධිපතිතුමාගේ සහ ගරු අග්‍රාමාත්‍යතුමාගේ නායකත්වයේ ඇතුලේ මේ රට හදන වැඩපිළිවෙලක් තමයි මේ අයවැය ප්‍රකාශනය හරහා ඉදිරිපත් කරලා තියෙන්නේ. එක් පැත්තකින් මේ රටේ රාජ්‍ය සේවකයා ගැන කතා කළා. ඒ වගේම අඩු ආදායම් ලබන සමෘද්ධිලාභී ජනතාවගේ ආර්ථික ශක්තිමත් කරන්න, ඔවුන්ගේ පවුල් ඒකක මට්ටමින් ස්වයං පෝෂිත කරන්න කටයුතු කරා. ඒ වගේම මේ අයවැය ගේන්නත් කලින් අපි රැකියා ලක්ෂයක් දුන්න අඩු ආදායම්ලාභී අයට. ඒ වගේම අනිත් පැත්තෙන් පාදාරින් 60,000කට පමණ රැකියා ලබා දුන්න. ඒ වගේම මාර්ග කිලෝමීටර් ලක්ෂයක් කාපට් කිරීමේ වැඩ කටයුතු ආරම්භ කළා. ඒට අමතරව විශාල බදු සහන රාශියක් ලබා දුන්න මේ අයවැයටත් කරේ. ඒ වගේම මේ අයවැය තුලත් විශාල සහන රාශියක් ලබා දීලා තියෙනවා. ඒ වගේම අපි මැතිවරණයට පෙර ජනතාවගෙන් අවසරයක් ගත්තා, ජනතාවගෙන් අනුමැතියක් ගත්තා. අපිට ඡන්දේ ලබා ගැනීම ඔබේ අදහස් යෝජනා දෙන්න කියලා ගම සමග පිළිසඳර වැඩසටහන. ඒ ගම සමග පිළිසඳර වැඩසටහනදී ජනතාව ඉල්ලුවේ තමුන්ගේ ගමේ පාසල හදලා දෙන්න, ගමේ රෝහල හදලා දෙන්න, මම්මාවත් දෙන්න, විදුලිය ජලය ටික දෙන්න කියලා. ඒ අනුව තමයි අද මේ රටේ විශාල ප්‍රමාණයකට ජලය බීම පානීය ජලය කියන්නේ මිනිසුන්ගේ මූලික අයිතිවාසිකම. ඒ අයිතිවාසිකම සඳහා තමයි අද විශාල මුදල් ප්‍රමාණයක් වෙන් කරලා ඒ ජල සම්පාදනයේ මුළු රටේම ජනතාවට ලබා දෙන්න කටයුතු කරමින් තියෙනවා. ඒ වගේම තමයි මාර්ග සංවර්ධනය කළා. රටේ ආර්ථිකයේ සංවර්ධනය වෙනවා නම් මාර්ග පද්ධති සංවර්ධනය වෙන්න ඕනේ. ඒ සංවර්ධනය කටයුතු කරගෙන තියෙනවා. ඒ වගේම තමයි අනිත් පැත්තෙන් මේ රටේ ජනතාවගේ එදිනදා නිෂ්පාදන ටික කටයුතු කරගන්න. වැව් අමුණු ටික සත්‍යමත්
කරන්න.
ශක්තිමත් කරන්න ඒ කටයුතු ආරම්භ කරලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි මේ රටේ ජනතාවට එදිනදා කටයුතු කරගෙන යන්න අවශ්‍ය ස්වයං රැකියා ව්‍යාපෘති කරන අයට, රාජ්‍ය සේවකයෝ සහ විශාල ව්‍යාපාරිකයෝ නෙමෙයි කුඩා පරිමාණයේ ස්වයං රැකියා ව්‍යාපෘති වල එදින අයට සඳහා සහන රාශියක් මේ හරහා ලබා දීලා තියෙනවා. ඒ වගේම සම්ප්‍රදායික කර්මාන්ත ටික වර්ධනය කරන්න අවශ්‍ය මුදල් ලබා දෙන්න අවශ්‍ය කටයුතු ඒ සඳහා මිලියන 200,000ක් විතර මුදලක් වෙන් කරලා තියෙනවා. ඒ වගේම මේ රටේ පවුල් ලක්ෂ දෙකක් සමෘද්ධි මට්ටමින් අංග සම්පූර්ණ ගෘහ නියමාංශික ආර්ථිකය සම්පූර්ණ කරන්න මිලියන 10,000ක මුදලක් වෙන් කරලා තියෙනවා. මෙවැනි විශාල සහන රාශියක් අපට ලබා දෙන්න මේ අයවැය හරහා පුළුවන්කම ලැබිලා තියෙනවා. ඒ නිසා අද විපක්ෂයේ කිඹුල් කඳුළු හැලුවට අපි පැහැදිලිව කියනවා එතුමාලගේ කාල පරිච්ඡේදයේ මේ රටේ ආර්ථිකයේ කිසිදු විපතක් නැතුව 2.2 දක්වා කඩාවැටෙන්න කටයුතු කළා වුණත් අපේ ආර්ථික වර්ධන වේගය මේ කොවිඩ් ව්‍යසනය නිසා යම් පසුබෑමකට ලක් වුණා වුණත් ඉදිරි කාලය තුළ ඉතාම ශක්තිමත් ඉස්සරහට ගෙනියන්න අපි කටයුතු කරනවා. ඒ සඳහා දුරදක්නා නුවණකින් නිවැරදි වැඩපිළිවෙලක් දේශීය කර්මාන්ත ටික හදලා ඒ වගේ ධ්‍රුවිය නගා සිට ඔයලා
honorable member your time is up please wind up
මට තප්පර කීපයක් දෙන්න කතා නැගතුමනි මේ සියලු දේ කරලා අනිත් පැත්තේ ජනතාවට දෙන්න පුළුවන් සහන ටිකක් ලබා දී ගමන් මේ රටේ ජනතාවගේ එදිනදා කටයුතු වලට අවශ්‍ය වැඩපිළිවෙළ අපි හදලා තියෙනවා. එහෙමනම් මේ වැඩපිළිවෙළ තුළ තමයි ඉදිරි කාලේ මේ රට හදන්න ඉදිරි වර්ෂය තුළ. ඒ නිසා 2021 වර්ෂය තුළ රට ඉතා හොඳ තැනකට ගෙනියන්න කටයුතු කරනවා. ජනතාව බලාපොරොත්තු වෙන සියලු දේ සෞභාග්‍ය දක්ම වැඩපිළිවෙළ මෙතන නැහැ. හැබැයි ඒ ඉදිරිපත් කරලා තියෙන වසර පහක් සඳහා ඒ නිසා ඉදිරි වසර පහර ඇතුලේ ඉදිරි කටයුතුත් අපි කරනවායි කියන විශ්වාසයක් මේ ආරම්භයක් තුළ ක්‍රියාත්මක කළ තියෙනවා. ඒ සඳහා අපේ රජයට සහාය ශක්තිය ජනතාවගෙන් අපි අපේක්ෂා කරන බොහොම ස්තුතියි.
Thank you honorable professor Ranjit Bandara you have 9 minutes.
ගරු නියෝජ්‍යකාරක සභාපතිතුමනි බොහොමත්ම ස්තුතියි අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන්. නිදහසින් පස්සේ අපේ ඉතිහාසයේ අපිට වැරදුණු තැන් බොහොමයක් තිබුණා. නමුත් අපිට හොඳටම වැරදුණ අවස්ථාව විදිහට මම දකින්නේ මේ 2015 2019 ඒ අඳුරු පාලන කාලේ. අපේ රටේ ආර්ථික ඉතාම අවාසනාවන්ත තැනකට එම කාල සීමාව තුළ තල්ලු වුණා. නියෝජ්‍යකාරක සභා සභාපතිතුමනි අපි එවැනි කාල හඳුන්වන්නේ හිසසුන් කදක් ගමන් කරන කාලේ එහෙම නැත්තන් කවන්දයක් හැසිරෙන කාලේ කියලා. යහපාලන රජය තුළ නායකත්වයට හිතවත් මැති ඇමතිවරුන්ට තම දේශපාලන පෞරුෂය වර්ධනය කර ගැනීම සඳහා වන ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කරන්න අවස්ථාව ලබලා දුන්නා. එනිසා තමයි අපි දකින්නේ ළඟම පාසල හොඳම පාසල එන්ටර්ප්‍රයිසිං ශ්‍රී ලංකා ගම්පෙරළිය වගේ පුද්ගල කේන්ද්‍ර ව්‍යාපෘති. මේ මොන නමින් හැඳින්වුවත් අපි දැක්කා ආවාසනාවකට මෙරටේ බදුගෙවන්නන්ගේ මුදල් මහජන මුදල් විශාල විනාශයකට තමයි මේ හරහා ලක්වුණේ. එනිසා මෙයට පුළුවන්කම ලැබුණේ නෑ අඩුම තරමේ මහින්ද රාජපක්ෂ පාලන කාල සීමාව තුළ අරගෙන ගිය සමහර ව්‍යාපෘතිවත් ඉස්සරහට අරගෙන යන්න. උදාහරණයක් විදිහට ගත්තොත් එමෙ වරාය නගර ව්‍යාපෘතිය මේ අය නවත්තලා නම වෙනස් කරලා අවුරුදු දෙකකින් නැවත ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා. එනිසා ගරු නියෝජ්‍යකාරක සභා සභාපතිතුමනි 2021 සඳහා වන ගරු මුදල් ඇමතිතුමා ඉදිරිපත් කරපු අයවැය අපි දැකිය යුත්තේ ඕල් ඉන්ක්ලූසිව් එහෙම නැත්නම් සියල්ලෙන් සමන්විත වූ අයවැයක් ලෙසයි. ඒ මූලික අරමුණ වන්නේ ඉදිරි සංවර්ධන දශකයේ සඳහා වන වැඩපිළිවෙල ක්‍රියාවට නැංවීම සඳහා වන රාජ්‍ය මූල්‍ය කළමනාකරණය කිරීම. දැන් රාජ්‍ය මූල්‍ය කළමනාකරණය කරනවායි කිව්වම රජයේ ආදායම රජයේ වියදම සහ හිගය කළමනාකරණය කිරීම වැනි කාර්යයන් තුනම ඒ හරහා සිද්ධ වෙනවා. අපේ උගත් මිත්‍රයා ගරු ආචාර්ය හර්ෂද සිල්වා මැතිතුමා ඉතා වටිනා අදහස් සමූහයක් ඉදිරිපත් කළා. ඕනෑම කෙනෙකුට ඒ අදහස් වලට සවන් දෙනකොට තේරුම් යනවා එතුමා කොතරම් න්‍යායාත්මකව මේ කාරණා පැහැදිලි කරන්න සමත්ද කියලා. මම වසර ගණනාවක් විශ්වවිද්‍යාලයේ ආචාර්යවරයෙක් විදිහට කටයුතු කරපු නිසා මට දැනුනේ සැබවින්ම සාර්ව ආර්ථික විද්‍යාව පිළිබඳ මූලධර්ම පාඩමකට සවන් දෙනවා වගේ. එනිසා එතුමා ඒ ප්‍රකාශ කරපු අදහස් ඇයි එතුමන්ලට ක්‍රියාවට නගන්න ඉඩකඩ නොලැබුණේ කියන ප්‍රශ්නය මම එතුමගෙන් අහන්න කැමතියි. එවැගේම අපිට අවස්ථාව ලැබුණා අපේ හිතවත් ගරු චම්පික රණවක මැතිතුමාගේ අදහස් වලට සවන් දෙන්න. මම හිතනවා එතුමා දක්ෂ කතිකයෙක්, එතුමාට විශාල අලුත් අදහස් තියෙන කෙනෙක්, හොඳ කතිකත්වයක් තියෙන කෙනෙක්. නමුත් එතුමාගේ අදහස් දැක්වීම තුළ මා දුටුවේ එකම එක කාරණයයි, තමන් පෞගිය අවුරුදු 4ක හමාරක කාල සීමාව තුල අසමත් උනේ ඇයි කියන එක පිළිබඳවයි එතුමා නැවත නැවත මේ ගරු සභාවට මතක් කර සිටි. ගරු නියෝජ්‍ය කාරක සභා සභාපතිතුමනි 2021 අයවැය තුල අපිට පැහැදිලි දර්ශනයක් තියෙනවා. ආර්ථික පුනර්ජීවනයේ සහ දිනුදුකම පිටුදැකීම සඳහා වන වැඩපිළිවෙලයි අපි මේ හරහා ක්‍රියාවට නගන්න උත්සාහ කරන්නේ. එම නිසා මම ආරාධනා කරනවා අපේ විපක්ෂයේ ගරු මන්ත්‍රීතුමන්ලට ඔබතුමන්ලට තේරෙන භාෂාවකින් මේ භාෂා තුනෙන්ම මුදල් ඇමතුමාගේ ආයවැය කතාව ඉදිරිපත් කළා තියෙනවා. තමන්ට තේරෙන භාෂාවකින් මේක කියවලා බලන්න. මේකේ තියෙන අර ටයිපින් එරර්ස් ටයිපෝස් ගැන නෙමෙයි අපි කල්පනා කරන්න ඕනේ මේකේ අන්තර්ගතය පිළිබඳව. නියෝජ්‍ය කාරක සභා සභාපතිතුමනි අපේ රට සංවර්ධනය කිරීමේදී අපට ගන්න පුළුවන් තුලනාත්මක වාසි තිබෙන අංශ අපි හඳුනගෙන තියෙනවා. අපේ රටේ උපායමාර්ගික පිහිටීම පිළිබඳව අපි සැලකිල්ලට අරගෙන තිබෙනවා. භූදේශපාලනයේ වැදගත්කම අපි හඳුනාගෙන තියෙනවා. ඒ විතරක් නෙමෙයි ආර්ථික සංවර්ධනය සඳහා වන මූලෝපායනුත් අපි හඳුනාගෙන තියෙනවා. ඒ නිසා ගරු නියෝජ්‍ය කාරක සභා සභාපතිතුමනි අපි තවදුරටත් ආනයන මත රඳා පැවතිය යුතු නැහැ. ගොවි නිෂ්පාදන සහ කෘෂිකාර්මීකරණය මුල් කරගත් නිෂ්පාදන ආර්ථිකය වෙත අපි ළඟා විය යුතුයි. මේ තමයි අපි ගම සමග පිළිසඳර නැමැති දීර්ඝ ජනතා සංවාදය හරහා ඉගෙනගත්ත පාඩම. එනිසා නියෝජ්‍ය කාරක සභා සභාපතිතුමනි සෞභාග්‍ය දැක්ම තුළ අන්තර්ගත සාර්වාර්ථික වැඩපිළිවෙලට අනුව අපි සියලු පාර්ශවලට ප්‍රතිලාභ ලැබෙන ආකාරයට 6%ක ආර්ථික වර්ධන ඉලක්කයක් අරමුණු කරගෙනයි මේ වැඩපිළිවෙල ක්‍රියාවට නංවන්නේ. එනිසා මේක හෙට උදේ ඉවර කරන වැඩපිළිවෙලක් නෙමෙයි ඉදිරි දශකය තුළ ශ්‍රී ලංකාව 21 වන සියවසට ගෙන යන්නට පුළුවන් වැඩපිළිවෙලකුයි අපි මේ හරහා යෝජනා කරලා තියෙන්නේ. ඒ විතරක් නෙමෙයි ගරු නියෝජ්‍ය කාරක සභා සභාපතිතුමනි මේ ලබන ප්‍රතිලාභ අපි කොහොමද පහළට කාන්දු කරන්නේ? ට්‍රිකල් ඩවුන් එක. ඒ සඳහා වන වැඩපිළිවෙලක් මෙම අයවැය යෝජනා හරහා යෝජනා කරලා තිබෙනවා. දැන් අපි අයවැය හුදු ආදායම් වියදම් මූල්‍ය තුලනය කර ගැනීම ලියවිල්ල එකෙන් එහාට ගිහිල්ලා මේ රටේ සාමාන්‍ය ජනයාට මේ හරහා ලැබෙන ප්‍රතිලාභය මොකක්ද කියන එකත් අපි ඉතාම පැහැදිලිව මේ අයවැය තුළ සඳහන් කරලා තියෙනවා. එවගේම ගරු නියෝජ්‍ය කාරක සභා සභාපතිතුමනි
Honorable Member, you have 2 more minutes.
අපිට තවදුරටත් සුභසාධනය අරමුණු කරගත් රජයේ ආදායම මුළුමනින්ම වර්තන වියදම් විදියට වෙන් කරන්න පුළුවන්කමක් නැහැ. අපි පෞගිය අවුරුදු 73ක කාල සීමාව තුළ මේක කරා. අපි ඒකේ ප්‍රතිඵල භුක්ති විඳිනවා. අකමැත්තෙන් හරි අපිට සිද්ධ වෙනවා ප්‍රාග්ධන වියදම් විදියට රජයේ අයවැයෙන් විශාල කොටසක් වෙන් කරන්න. අපි ඒක මේ පාර අයවැයෙන් කරලා තියෙනවා. ඒ නිසා තමයි අයවැය පරතරය 8.9%ක දළ දේශීය නිෂ්පාදනය අනුපාතයක් විදියට අපිට තබා ගන්න සිද්ධ වුණේ. ඒ නිසා නියෝජ්‍ය කාරක සභාපතිතුමනි අපිට බලන්න පුළුවන් මේ අය ක්‍රියාත්මක වෙන අවස්ථාවේදී කොයි ආකාරයකට සෞභාග්‍ය දැක්ම තුළ අන්තර්ගත වැඩපිළිවෙල ප්‍රායෝගික තලයේ අපිට ක්‍රියාත්මක කරන්න පුළුවන්ද කියන කාරණේ. මේකේ අවසාන ප්‍රතිඵලය මේ රටේ සෑම ජනකොටසක්ම භුක්ති විඳින බව ඔබතුමාට මම ඉතාම කරුණාවෙන් මතක් කරන්න කැමතියි. අපිට මේ කොළඹ ලිබරල් මත දරන ඉංග්‍රීසි භාෂාවෙන් තමන්ගේ මතය ජනතාවගේ ඉදිරියේ බලහත්කාරයෙන් ඇතුල් කරන්න උත්සාහ කරන පිරිස නෙමෙයි සතුටට පත් කරන්න ඕනේ. මේ රටේ 4 දිබ්බාගේ මේ ආණ්ඩුව කෙරේ විශ්වාසයෙන් කටයුතු කරපු සාමාන්‍ය මහජනතාවගේ සිතුම් පැතුම් තේරුම් අරගෙන එයාගේ අපේක්ෂාවනි අපි බුදුන් පැමිණිය යුත්තේ. බොහොමත්ම ස්තුතියි ඔබතුමාට.
Thank you. Honorable Mrs. Harini Amarasurya, you have 15 minutes.
Thank you, Honorable Deputy Chair. මේ පහුගිය දවස් මේ අදත් ඊයේත් කතා අහන විටත් අපිට ලැබිලා තියෙන පොත් සංඛ්‍යාව බලනකොටත් මට හිතුන එක දෙයක් තියෙනවා. අපි කියන දේ, අපි ලියන දේ සහ වෙන දේ අතර කොච්චර වෙනසක් තියෙනවද කියන එක. ඇත්තටම මේ කාලේ යම්කිසි ප්‍රවණතාවයක් තියෙනවා. ධනවාදයේ අර්බුදය අපි එන්න එන්න අත්විඳිනකොට ධනවාදය තුලින්ම එනවා ඒකට විසඳුම් කියලා ජාති. එක එක නම් වලින් එක එක ලස්සන වචන එක එක ලස්සන මේ සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කරමින් ධනවාදය තුලින්ම එන අර්බුදය ඉදිරිපිට ඒගොල්ලෝ එතන ධනවාදයේ ක්‍රමය තුලින්ම අපිට යෝජනා වෙනවා විවිධ ප්‍රතිසංස්කරණ මානුෂීය මුහුණුවරකින් එක වෙලාවකට අපිට ඉදිරිපත් වෙනවා ග්‍රීන් ඉකොනොමි කියලා තව තැනකින් එනවා සෞභාග්‍ය දැක්ම කියලා තව තැනකින් එනවා විවිධ විදියට අපිට මෙවැනි යෝජනා එනවා නමුත් කෝවිඩ් වසංගතය විසින් නැවත වතාවක් අපිට අමු අමුවේ පෙන්නලා දීලා තියෙනවා මේ ධනවාදී ක්‍රමය තුළ තියෙන සීමාවන් සහ ධනවාදී ක්‍රමයෙන් නිෂ්පාදනය නිර්මාණය වෙන අර්බුදය මොකක්ද කියන එක ඉතාමත්ම දරුණු ලෙස අපි මේ අවුරුද්දේ අත්විඳ අපි මේ අවුරුද්දේක දකිනවා නමුත් නැවත වතාවක් අර වචන වලින් යම්කිසි ලස්සන පින්තූරයක් අපිට පෙන්නමින් මොනතරම් දුරට ඇත්තටම ඇත්ත වෙනසක්ද ඇති කරන්න යන්නේ කියන එක ගැන අපිට ප්‍රශ්න රාශියක් මේ අයවැය ලේඛනය සහ ගරු අග්‍රාමාත්‍යතුමාගේ අයවැය කතාවෙන් අපිට ප්‍රශ්න කරන්න සිද්ධ වෙනවා. ජාතික ආර්ථිකය ගැන කතා කරනවා, නිෂ්පාදන ආර්ථිකයක් ගැන කතා කරනවා, මහජන සේවා ශක්තිමත් කිරීම යනාදිය ගැන විවිධ යෝජනා තියෙනවා. නමුත් මේවා කොහොමද ඇත්තටම ක්‍රියාත්මක වෙන්නේ කියන එක ගැන හිතලා බලනකොට අපිට තේරෙනවා මේවා වචන පමණයි, වචනවලට සීමා වෙච්ච දේවල්. මේක ඇත්තටම මේ ධනවාදී ක්‍රමයේ තුල මේ බිහිවෙන අර්බුදයට නම් විසඳුම් නෙවෙයි. ඒ විසඳුම් අපිට හොයන්න වෙන්නේ මේ පැලෑස්තර ක්‍රමවලින්වත් වචනවලින්වත් සංඛ්‍යා ලේඛන වලින් කරන අපි විද්‍යාවලින්වත් නෙවෙයි. අවශ්‍ය වෙන්නේ ව්‍යුහාත්මක වෙනසක්. ඒ ව්‍යුහාත්මක වෙනසට යන බවක් අපිට පේන්නේ නැහැ. මේක ඇත්තටම පරණ මොඩල් එකක්ම අලුත් වචනවලින් තමයි අපිට ඉදිරිපත් කරන්නේ. මේකේ යෝජනා කරලා තියෙන බදු ප්‍රතිසංස්කරණ දිහා බැලුවත් නැවත වතාවක් එතනින් පෙන්නුම් කරන්නේ නවලිබරල්වාදී ධනවාදය තුළ ඒ නිර්මාණය වෙන ප්‍රභූ පන්තියේ ව්‍යාපාරික ප්‍රජාවකටත්. ව්‍යාපාරික ප්‍රජාව කියන්නේ එකම තලයේ එකම ස්ථලයේ ඉන්න අය නෙවෙයි. කුඩා පරිමාණයේ ව්‍යාපාරිකවල යෙදෙන අය ඉන්නවා, මධ්‍යම තලයේ ව්‍යාපාරිකවල යෙදෙන අය ඉන්නවා. මේ බදු ප්‍රතිසංස්කරණ තුලින් එවැනි ප්‍රජාවන් වලට නෙවෙයි අර ප්‍රභු ඉහළ තලයේ ඉන්න ව්‍යාපාරික ප්‍රජාවට තමයි විශේෂ වශයෙන් මෙහි බදු සහන ලබා දීලා තියෙන්නේ. ඒ බදු සහනවල ප්‍රතිලාභ ලැබෙන්නේ එවැනි කණ්ඩායමකට කියන එක ඉතාමත්ම පැහැදිලි. ඉතින් මේ ඒ එක උදාහරණයකින් අපිට පෙන්නුම් කරන්නේ නැවත වතාවක් මෙම යෝජනාවලින් විශ්වාසය තබලා තියෙන්නේ නවලිබරල්වාදී ධනවාදී ක්‍රමේ අර පට්ට ගහපු මූලධර්මයක් ට්‍රිකල් ඩවුන් ඉකොනොමික්ස් කියන එක මත තමා නැවත වතාවක් මේ විශ්වාසය තබා තියෙන්නේ. නමුත් දශක ගානක් තුල අපි පෙන්නුම් කරලා තියෙනවා මේ ට්‍රිකල් ඩවුන් සිස්ටම් එක වැඩ කරන්නේ නැති බව. ඒක ෆේලිය එකක් කියන එක අපි මේ වෙනකොට ඉතාමත්ම පැහැදිලිව තේරුම් අරගෙන තියෙනවා. ඒකට ඕන තරම් නිදසුන් තියෙනවා. නමුත් මේ කරන්නේ මේක මේ වසරේ විතරක් නෙවෙයි, දැන් අවුරුදු ගානක් තිස්සේ කරන්නේ යම්කිසි විදියක අර මැක්‍රෝ ඉකොනොමික් ඉන්ඩිකේටර්ස් එක යම් යම් සෙල්ලම් කරමින් අපිට වෙනම පින්තූරයක් පෙන්නා සිටිනවා. නමුත් මම කැමති අහන්න ආර්ථිකයක් අපිට අවශ්‍ය වෙන්නේ මොකටද? ආර්ථික ප්‍රතිපත්තියක් වැඩ කරනවද නැද්ද කියන එක ගැන අපි කොහොමද ඇත්තටම හොයන්නේ? කොහොමද අපිට ඒක දැනෙන්නේ? අපි ඒකට හොඳම උදාහරණය හැටියට මම නම් දකින්නේ, හොඳම නිර්ණායක හැටියට අපි මම දකින්නේ මේක මිනිසුන්ගේ ජීවිතවලට කොහොමද බලපාන්නේ, අපේ ජීවිතවලට කොහොමද බලපාන්නේ. අපි මෙතන කතා කරන මේ සංඛ්‍යා ලේඛන සහ ප්‍රතිපත්ති මෙතනින් එළියට ගිය ගමන්ම අපිට වෙනස තේරෙනවා. මිනිස්සු අපිට කතා කරන දේවල් වලින් තේරෙනවා. මිනිස්සු එක ගනුදෙනු කරනකොට අපිට තේරෙනවා. උදාහරණයක් හැටියට මෙතන යෝජනා වෙලා තියෙනවා වතුකාම්කරුවන්ගේ රුපියල් 1000 වෙනකම් පඩිය වැඩි කරන එක. නමුත් අද පත්තරේ තියෙනවා ඒක ඒ ව්‍යාපාර මේකට විරුද්ධයි කියන එක. හරි, ඉතින් මෙතන කියන එක සහ ක්‍රියාත්මක වෙනවා. ඒතරට අපිට ප්‍රශ්න ඉතුරු වෙලා තියෙන කොහොමද එතකොට මේක කරන්නේ? මොකද්ද මේක කරන්න තියෙන වැඩපිළිවෙල? අපි හිතලා බලමු මේ එක රැකි මේ වෙනකොට මේ අපි අත් විඳින ජීවිතය තුළ වුණත් එක රැකියාවකින් මේ වෙනකොට ජීවත් වෙන්න බෑ කියන එක ඔප්පු වෙලා තියෙනවා. බොහෝ මිනිස්සු, බොහෝ පවුල්, බොහෝ පුද්ගලින් අම්මලා තාත්තලා රැකියා දෙක තුන කරනවා තමන්ගේ එදිනෙදා ජීවිතේ හරි ගැට ගහගෙන යන්න. දැන් ඒකට ඉඩ ප්‍රස්තාවක් මේ අයවැය තුළින්වත් හදලා තියෙනවා. රාජ්‍ය සේවය කරන අයට ඔෆිෂල් වෙලාවෙන් පිට වෙනත් රැකියාවක් කරන්න නිල වශයෙන් දැන් අවසරත් ලබා දීලා තියෙනවා. මොකද්ද මේකෙන් කියන්නේ? ඒ කියන්නේ ජීවත් වෙන්න එක රැකියාවක් කළා මදි. රැකියා දෙක තුනක් කරන්න වෙනවා තමන්ගේ උවමනාවන් සපුරා ගන්න. මොකද්ද මේකේ බලපෑම කොතනද දෙන්නේ? පෞල් ජීවිතයක් කොහොමද අපි ගත කරන්නේ? මිනිසුන්ගේ නිදහසට මොකද්ද සිද්ධ වෙන්නේ? මිනිසුන්ගේ සම්බන්ධතාවලට මොකද්ද සිද්ධ වෙන්නේ? අපි මුළු දවස තුලම වැඩ කරන්න වෙනවා නම් යාන්තම් ජීවත් වෙන්න රැකියාවක් එක රැකියාවක් කරන එක මදි කියන එක අපි අයවැයෙන්ම පිළිගන්නවා නම් මොකද්ද මේ ආර්ථික ප්‍රතිපත්තිවල ඇත්තටම තියෙන යථාර්ථය? මොකද්ද ඒකේ තියෙන ප්‍රතිඵලය? මම කැමති තව කරුණු කීපයක් මතු කරන්න මෙතන. මම වැඩ කරන ක්ෂේත්‍රයක් තුල 1994 ඉඳන් අපි වැඩ කරන මේ ක්ෂේත්‍රයක් එක්ක මම උදාහරණ කීපයක් මතු කරන්න කැමති. මොකෝ මම හිතන්නේ අපි පිළිගන්නනේ ඉංග්‍රීසියෙන් කියමනක් තියෙනවා, the devil is in the details කියලා. ඒ කියන්නේ මේකේ යකා ඉන්නේ අර ලස්සන පින්තූර නෙවෙයි, ඒකේ තියෙන සූක්ෂම විස්තරවල. දැන් 1994 ඉඳන් ළමා ආරක්ෂණ සේවාව වෙනුවෙන් අපි ඉල්ලා සිටින දෙයක් තමයි නඩු වලට සම්බන්ධ ළමයිව ප්‍රවාහනය කිරීම සඳහා වාහන අවශ්‍යයි කියලා. මොකෝ දැනට ළමයින්ව උසාවියට ගෙනියන්නේ ගේන්නේ වැඩිහිටියන් එක. ඒක ඒ දරුවන්ට ඉතාමත්ම අහිතකර දෙයක්. ඒ නිසා මේ ළමයිම වෙනම ට්‍රාන්ස්පෝර්ට් කිරීම සඳහා වාහන ලබා දෙන්න කියලා 1994 ඉඳන් ඉල්ලීමක් මම දන්න කාලේ ඉඳන්. ඒ කියන්නේ මගේ මතකයේ මගේ අත්දැකීමේ 1994 ඉඳන් ඒක තියෙනවා. ඒ ඉල්ලීම තියෙනවා. අද වෙනකන් ඒක අපිට සාර්ථක කරගන්න බැරි වෙලා තියෙනවා. අද වෙනකොටත් අදුම තරමේ හැම ප්‍රොවින්ස් එකකටම එක වාහනයක්වත් දෙන්න බැරි වෙලා තියෙනවා. තාම පහකටයි එක වාහනයක් හරි දෙන්න පුළුවන් වෙලා තියෙන්නේ. අපි 1994 ඉඳන් අරගල කරන දෙයක් තමයි ප්‍රචණ්ඩත්වයට ලක්වෙන කාන්තාවන්ට සහ ළමුන්ට තාවකාලිකව ආරක්ෂාව ලබා ගැනීම සඳහා විශේෂ ආයතන පිහිටුවන්න කියලා රජය විසින් ඒවා පිහිටුවන්න කියන එක. අද වෙනකන් එහෙම එකක් කරන්න බැරි වෙලා තියෙනවා. මානසික සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ ප්‍රජාමූලික මානසික සෞඛ්‍ය සේවාවන් අත්‍යවශ්‍යයි කියන එක දසක ගානක් තිස්සේ මතු කරන දෙයක්. නමුත් එහෙම කිසිම දෙයක් අද වෙනකන් වෙලත් නැහැ. ඒ කියන්නේ මෙම ප්‍රතිපත්ති තුල මොනවා කිව්වත් මොනවා ඉදිරිපත් වුණත් හැම අවුරුද්දෙම ඉදිරිපත් වන මොන අයවැය තුලවත් අපිට පෙන්눔 කරන දේ මේ රටේ නොවිසුඳුණු ප්‍රශ්න එහෙමම තියෙනවා. මිනිසුන්ගේ ජීවිතේට, මිනිසුන්ගේ එදිනෙදා ජීවිතේට, මිනිසුන්ගේ සතුටට, මිනිසුන්ගේ සමාජ සම්බන්ධතාවලට, පවුල් ජීවිතේට කෙලින්ම ඍජුවම බලපාන ප්‍රශ්න එහෙමම ඉතුරු වෙමින් තියෙන්නේ. අපි උඩින් දකින පින්තූරය සහ ඇත්තටම මිනිසුන්ගේ අත්දැකීම් අතර විශාල පරතරයක් තියෙනවා. එන්න එන්න මේ මිනිසුන්ගේ ජීවිත අනාරක්ෂිත වෙමින් පවතින දෙයක් තමයි අපි දකින්නේ. ඉතින් එහෙමනම් කියන්නේ මෙම වචන සහ මේ සංඛ්‍යාලේඛන වලින් සහ ලස්සන කතා වලින් සහ නව ලිබරල් වාදය ගැන තියෙන විවේචන වලින් ඒ විවේචන සීමා වෙලා තියෙන්නේ ඇත්තටම මේ වචන වලට පමණයි, මේ පොත්පතට පමණයි. ඒ විවේචනයත් එක්ක වෙන්න ඕන ව්‍යුහාත්මක වෙනස අද වෙනකන් කිසිසේත්ම වෙලා නැහැ. ඒක එන්නෙන්නම අර්බුදය වර්ධනය වෙනවා මිසක් එම විසඳුම් කිසිසේත් ඒ විසඳුම් වලට ප්‍රවේශයක් ගන්නවා කියන සේයාවක් අපිට පේන්නවත් නෑ. එම ඒ දශක 30-40කට ඉස්සෙල්ලා මූණ දුන්න ප්‍රශ්න එහෙමම මේ වෙනකොට තියෙනවා. ඕනනම් ඒවා ඊටත් වඩා සංකීර්ණ වෙලා ඊටත් වඩා අනාරක්ෂිත තැනකට මිනිස්සු පත්වලා කියන එක පැහැදිලි. සාමාන්‍ය මිනිස්සු එදිනෙදා ජීවිතය ගැටගසන්න විශාල සටනක් කරන මිනිස්සුන්ගේ ප්‍රශ්න මේ අයවැය වලින්වත් මේ ඉදිරිපත් කරලා තියෙන සංඛ්‍යා ලේඛන වලින්වත් කිසිසේත්ම එම ප්‍රශ්නවලට උත්තර ලැබිලා නැහැ කියන එකයි අපිට පෙන්눔 කරලා දීලා තියෙන්නේ. අපි ඉල්ලා සිටිනවා නම් රජයේ සේවකයෙක්ට උනත් ඔහුගේ හෝ ඇයගේ එම වැටුපෙන් ජීවත් වෙන්න බෑ. තව වැටුප් සොයා ගන්න කියන එක මොකද්ද අපි එතනින් කියන්නේ? මොකද්ද අපි එතනින් අපි දෙන පණිවිඩය මොකද්ද? අපි යෝජනා කරන්නේ මිනිසුන්ට මෙතන එන්න පැහැදිලි වෙන්නේ මෙම ආර්ථික ක්‍රමයෙන් ආරක්ෂා කරන්නේ සහ ප්‍රතිලාභ ලබා දෙන්නේ ඉතාමත්ම සුළු වරප්‍රසාදලත් එක කණ්ඩායමකට පමණයි කියන එක ඉතාමත්ම පැහැදිලි වෙන දෙයක්. ඒක ඇත්තටම ඉතාමත්ම කනගාටුයි. කෝවිඩ් වසංගතය තුළ පැන නැගිලා තියෙන මේ සියලුම ප්‍රශ්න එක ජීවත් වෙන මොහොතක අපි සෞඛ්‍ය අමාත්‍යාංශයට වෙන් කළ තියෙන මුදල සාපේක්ෂව අඩු වෙලා තියෙන්නේ. අපි ඒ නමුත් ඩිෆෙන්ස් මිනිස්ට්‍රි එකේ සහ ජනාධිපති සහ අගමැතිගේ වැය ශීර්ෂය ඉහළ ගිහිල්ලා තියෙනවා. කොහොමද අපි මේවා සාධාරණීකරණය කරන්නේ? කොහොමද අපි මේක නව ලිබරල්වාදී ආර්ථික ක්‍රමයේ පිළිබඳ තියෙන විවේචනය ඒ ගරු අධ්‍යාමාත්‍යතුමාගේ කතාවේ තිබ්බ එම විවේචනයත් එක්ක කොහොමද අපි මේ යථාර්ථය පිළිගන්නේ? කොහොමද අපි මේ යෝජනා මේ කොන්ට්‍රඩික්ෂන්ස් කොහොමද අපි තේරුම් ගන්නේ? ඉතින් මේකෙන් අපිට හොඳටම පැහැදිලි වෙන දේ තමයි සිද්ධ වෙමින් පවතින්නේ ලස්සන වචනවලින් කොලකෑලි වලින් සංඛ්‍යා ලේඛන එක කරන සෙල්ලම් තුලින් හැම වෙලාවකම කරන්නේ ජනතාව රවට්ටන එක මිසක් ජනතාවගේ මූණ දෙන ඇත්ත ප්‍රශ්නවලට අපි විසඳුම් සොයා නැති බවත් ඒ විසඳුම් සොයා ගන්න කිට්ටු වෙලාවක් නැහැ කියන එක තමයි මම හිතන්නේ මෙතන පැහැදිලි වෙන්නේ. ඒ කියන්නේ විවිධ ආතතීන් වලට මුහුණ දෙන තමන්ගේ ජීවිතය ගැට ගහ ගන්න දහඩිය මහන්සියෙන් වැඩ කරන ජනතාවට තමන්ගේ ළමයෙක්ට අධ්‍යාපනය ලබා දීම සඳහා අනිවාර්යෙන් පෞද්ගලික පන්ති වෙනුවෙන් වියදම් කරන්න වූ සන්දර්භයක් තුල මොකද්ද අපි මේ අයවැය තුල ලබා දීලා තියෙන විසඳුම? කොහෙන්ද අපි
Honorable member you have 2 more minutes.
කොහෙන්ද අපි එවැනි ජනතාවක් වෙනුවෙන් අපි සහන සේවා පමණක් නෙවෙයි සහන සේවා දෙන එක යම්කිසි විදියක අර්බුදයක් වෙන වෙලාවක එහෙම නැත්නම් මොකක් හරි ආතතියක් වෙලාවේ යම්කිසි ප්‍රතිචාරයක් දක්වන එකත් ව්‍යුහාත්මක වෙනසක් තුලින් එවැනි අර්බුද මුහුණ දීමට හැකියාවක් තියෙන ආර්ථිකයක් ගොඩ නැගීමයි දෙකක්. අපිට පුළුවන් කියන්නේ ඕ අපි සහන සේවා දීලා තියෙනවා අපි පබ්ලික් සෙක්ටර් එක ශක්තිමත් කරන්න යනවා ඒවා කියන්න පුළුවන්. නමුත් මෙතන ප්‍රශ්නයක් තියෙනවා. ඒ ප්‍රශ්නේ තියෙන්නේ ඒ අර්බුදයට ප්‍රතිචාර දක්වන එකම පමණක් නෙවෙයි. ඒ අර්බුදයට හේතු වලටත් අපිට පිළිතුරු හොයන්න වෙනවා. එවැනි අර්බුද එවැනි ආපදාවලට මුහුණ දෙන්න පුළුවන් ප්‍රජාවක් මුහුණ දෙන්න පුළුවන් ආර්ථිකයක් ගොඩනැගීම ඒක ව්‍යුහාත්මක වෙනසක්. ඒ මේ පැලෑස්තරවලින් කිසිසේත්ම එවැනි අද්භූතවලට එවැනි ව්‍යුහාත්මක වෙනසකට අපිට යන්න බෑ කියන එක ඉතාමත්ම පැහැදිලි. ඉතින් නැවත වතාවක් හනගාටුවෙන් හරි අපිට කියන්න වෙන්නේ ජනතාව ලස්සන වචනවලින් රැවටීමක් මේ කරන්නේ අලුත් දෙයක් මේ අයවැයෙන් අපිට ඉදිරිපත් වෙලා කියන එක අපිට පේන්නේ නැහැ. අලුත් දිශාවකට ගෙනියන එකක් එහෙම අපිට පේන්නේ නැහැ. නැවත වතාවක් මේ තියෙන තත්ත්වයක් තුළ තවත් අර්බුදකාරී තැනකට ජනතාව තල්ලු කරන එකයි මේ අයවැයෙන් සිද්ධ වෙන්නේ. බොහොම ස්තුතියි.
Thank you.